ගරු ජේසී අලවතුල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. තුෂාරි ජයසිංහ මන්ත්‍රීතුමියට මුලසුන බාර කරන්න.
ගරු මුලසුන මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම ඉතාම වැදගත් අමාත්‍යාංශ දෙකක් ප්‍රාශීෂ්‍ය කෙටි වෙලාවයි තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍යාංශයේ ගැන කතා කරනකොට අපට අමතක කරන්න බෑ අපේ කුඩා හා මධ්‍ය පරිමාණ, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ තත්ත්වය. ඇත්තටම මේ වෙනකොට ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක උදව දන්නවා. ඒකට හේතුව තමයි පහුගිය කොරෝනා කාලේ, ඒ වගේම රට බංකොලොත් වීම තුළ විශාල හානියක් මේ ක්ෂේත්‍රයට ඇති වුණා. ඒ හානිය අවම කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල පහුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තුලත්, ඒ වගේ වර්තමානයේ දැන් තමුන්නාන්සේලත් බලයට පත්වලා අවුරුද්දක් ගිහිල්ලා තියෙනවා. ඒක යථා තත්ත්වයට පත් කරගන්න හැකි වෙලා නැහැ කියන එක පැහැදිලියි. ඒ තුල විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මොකද මේ ශේෂ්ත්‍රයේ තමයි අපේ රටේ දළදේශීය නිෂ්පාදනයේ 52% දායකත්වයක්. විශාල දායකත්වයක් ලබා දෙන ශේෂ්ත්‍රයක්. එතකොට ඒ ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්න වලට අපිට විසඳුම් දෙන්න බැරි වුණාම, අපි උදාහරණයකට ගත්තාම මේ ශේෂ්ත්‍රයේ 145ක් විතර රැකියා උත්පාදනය කරලා තියෙනවා කියන එක තමයි ඒ සංගමයේ අයත් ඒ වගේම දත්ත අනුව අපිට පේන්නේ. එතකොට මේ ශේෂ්ත්‍රයේ මෙවැනි ප්‍රශ්න ගණනාවක් ආවහම ඒවට විසඳුම් නැතිකොට කරුණු ගණනාවක් අපි ආපස්සට යනවා. එකක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය අඩු වෙලා අපිට ඒක විශාල වශයෙන් බලපානවා රටේ දළදේශීය නිෂ්පාදනයට. ඒ වගේම තමයි රැකියා අහිමි වෙන එක. රැකියා අහිමි වෙන එක විශාල වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. මේක බංගලොත් වීමත් එක්ක ඇති වුණා. විශේෂයෙන්ම උදාහරණයක් ගත්තොත් ඉදිකිරීම් ශේෂ්ත්‍රය. ඉදිකිරීම් ශේෂ්ත්‍රය මේ වෙනකම්ම යථා තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් වෙලා නැහැ. දැන් ඒ වගේම තමයි මේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් තත්ත්වින්ින් වෙලා තියෙන අහපත් තත්ත්වය දිහා බැලුවහම දැන් අපි දකිනවා එදිනදා නිරන්තරයෙන් මේ කර්මාන්තකරුවන්ගේ සමහරලාට මෙයාලා ණය අරගෙන තියෙන බැංකුවලින් තමන්ගේ පෞද්ගලික නිවස පවා බැංකුවට තියලා අප කර හැටියට. එතකොට දැන් මේ වෙනකොට මේවට යම් කාලයක් දුන්න අපි දැක්ක පරාටේ නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් දැන් අද ඇතිලා තියෙන තත්ත්වය ඉතාමත් අවාසනාවන්තයි. දැන් තමන් කර්මාන්ත කරන්න ගිහිල්ලා රැකියා ලබා දෙන්න ගිහිල්ලා අද එයාලගේ වරදකින් නෙමෙයි රට බංකොලොත් උනේ. ඉතින් ඒ තත්ත්වය තුළ අද එයාලගේ පෞද්ගලික දේපළ පවා බැංකුවට සින්න වෙලා තියෙනවා. දැන් මේ 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 ප්‍රශ්න වලට අපි විසඳුම් හොයන්න ඕනේ. එහෙම නැතුව අපිට මේක අපි නිෂ්පාදන ආර්ථිකය ගැන තමුන්නාන්සලා කතා කරා මැතිවරණයට කලින්. එහෙමනම් නිෂ්පාදන ආර්ථිකයේ නැවත ගොඩනගන්න නම් මුලින්ම මේ ශේෂ්ත්‍රයේ ඉන්න කුඩා හා මධ්‍ය, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා රැකගන්න අරන් තියෙන පියවර ප්‍රමාණවත් කියලා ඔබතුමා හිතනවා නම් අපි ඒක අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා බැංකු ශේෂ්ත්‍රය ගත්තාම අපි දැක්කා අනිත් ශේෂ්ත්‍ර ඔක්කොම මේ කොවිඩ් තත්ත්වයත් බංකොලොත් භාවයත් තුළ කඩා වැටුණා. නමුත් අපි දැක්කා බැංකු ශේෂ්ත්‍රයේ හැම බැංකුවක්ම ඒවායේ ලාභ වැඩියෙන් ලැබුවා. මේ මේ රට කඩාවැට වෙලාවේ කොවිඩ් තත්ත්වය තුලත් බැංකු හැම එකක්ම ලාභ ලැබුවා. අපි කියන්නේ බැංකු ලාභ ලබන්න ඕනේ නැහැ කියලා. නමුත් එහෙම තත්ත්වයක් තුල මේ ව්‍යාපාරිකයන් යම් සහන වැඩපිළිවෙල, එහෙම නැත්නම් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඇත්තරම බැංකුවෙන් මොකද ක්‍රියාත්මක කරන්න ඕනේ? අපි ලෝකයේ දිනුනලා තියෙන රටවල් දිහා බැලුවාම අපි දන්නවා ඉතිහාසයේ ඕන තරම් අපිට ගන්න තියෙනවා ආදර්ශ අත්දැකීම්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ අපි උදාහරණ ගත්තොත් ගොඩක් දෙනෙක් කතා වෙන රටක් ඒ රටේ බැංකු ව්‍යාපාරිකයන්ට විශේෂයෙන් මේ කඩාවැට යුද්ධෙත් එක්ක විනාශුණු ඒ ව්‍යාපාර ගොඩනගන්න බැංකු වලින් අඬ ගහලා ඒ ව්‍යාපාරිකයන්ට ඒ ෂේස් ඒ ඒව ආරම්භ කරන්න අවශ්‍ය පහසුකම් පොලි රහිතව මුදල් ලබා දීලා තියෙනවා. ඒ අනුව තමයි ලෝකේ දැවැන්තම නිෂ්පාදන ආර්ථිකයක් ජපානය ඇති කරන්න පුළුවන් වුණේ. දේශ අපේ බැංකු වලින් ඒ අවස්ථාව ඇති වෙලා තියෙනවා. ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. අද අපේ ව්‍යාපාරිකයෝ අද රට දාලා යනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කවුරුත් ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ නැහැ දැන්. එක පැත්තකින් අධික පොලියක් ගවන්න වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට තමුන්නාන්සලා ඒ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ විශේෂයෙන් මතක් කරන්න ඕනි ඒ සංගමයේ නිලධාරි මහතුරු පැහැදිලිම කියලා දිනවා. මේ වෙනකොට මිලියන වැඩබදු ගෙවීමේ සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම අයවැය තුලින් රජය යෝජනා කළ ඇති අතර මෙමගින් ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් ඇති කරයි. මේ තුලින් මෙම 118 වැඩබදු පාරිභෝගිකයන් එකතු කිරීම තුළ තවදුරටත් මේ අඩු ප්‍රමාණ නිෂ්පාදනය කරන මිලියන 36 වාගේ තත්ත්වයට මේ වැඩබද්ද ඇතුල් කිරීම තුළ තවදුරටත් මේ ව්‍යාපාරිකයන් අර කබලෙන් ලිපට වටනගෙන ඒ තැනටපත් වෙනවා. ඒක භාණ්ඩ මිල කොහොමවත් වැඩි වෙනවා. ඒ නිෂ්පාදන භාණ්ඩවල මිල වැට් 118ක් එකතු වුණා. ඉතින් ඒ නිසා තමුන්නාන්සලා මැතිවරණ පෙර කියපු කාරණා මෙතන එකක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. අපි දකිනවා නිරන්තරයෙන් මාධ්‍ය තුල සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මාධ්‍යට කතා කරනවා. එයයි තමුන්නාන්සලාට බලයට එන්න විශාල සහයෝගයක් දුන්නා මේ සංවිධාන. අපි ඒ අය අපිව ඇවිල්ලා හම්බුණා මේ අයවැය විවාදයට කලින්. එයාලගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට මම මේ වෙලාවේ මට මේ ඔක්කොම කතා කරන්න වෙලාවක් නැති නිසා මම හිතන්නේ මේක ඔබතුමාට ලැබිලා ඇති. නමුත් මේක මම සභාගත කරනවා. ඒ සුළුහා මධ්‍ය පරිපාලන ව්‍යාපාරිකයන්ගේ එකින් එක කරුණු 10ක් සටහන් කරලා ඇති වෙලා තියෙන මේ අවාසනාවන් තත්ත්වය සම්බන්ධයෙන් අපිට මන්ත්‍රීතුමාලා හැටියට අපිට විපක්ෂය ලබා දුන්නේ ලිපිය මම සභාගත කරනවා. මොකද ඒක කියන්න ගියොත් මට තියෙන විනාඩි 10යි. ඉතින් ඒ නිසා ඒක සභාගත කරන ඇමෙත්තුමා ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේකට. මොකද මේ தত্ত্বය අපි සමනයකට පත් කරගත්තේ නැත්නම් මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරාට ඒක තව තවත් කඩාවැටිලා මේ රටේ මේ සඳහා උනන්දුවෙන් ඉන්න යම් සීමා සහිත ප්‍රමාණයක් ඒ අයගේ ඒ අවස්ථාවත් අපිට නැතිලා යනවා. ඉතින් ඒ නිසා ඔබතුමාගේ අවධානය ඒ සඳහා යොමු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය ගත්තාම විශේෂයෙන්ම මේකදී අපි දකිනවා දුප්පත්කම ගැන කතා කරාම දැන් මේ වෙනකොට දුප්පත්කම එක එක ආකාරයෙන් අපේ රටේ ජනතාවට බලපාලා තියෙනවා. එක පැත්තකින් ওই සහනාධාර ලබන ජනතාව වගේම දැන් ඒ සහනාධාර ගැන කතා කරද්දී ඇත්තටම අපි ගොඩක් වෙලාවට බැලුවේ හැම වෙලේම මේ ජනතාවට යමක් ජීවත් වෙන්න එවෙලට යමක් අපි ලබා දෙනවා. අපි දන්නවා ජනතාවට අත්‍යවශ්‍ය කාරණාවක් ආහාර ඒ වගේම අනිකුත් කාරණා. ඉතින් මේ බංගලොත් භාවයත් එක්ක ඒක අපි අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනි. හැබැයි අපි දීර්ඝ කාලීන මේ දුප්පත්කමෙන් මේ ජනතාව ගොඩ ගන්න වැඩපිළිවෙලක් අපේ මේ වැඩසටහන තුළ තියෙනවා. ඒ දෙකම තියෙනවා. මම දැක්කා උදේ ඇමතිතුමායි කතාවේදී කිව්වා එතුමා මානසිකවත් ඒ වගේම එයයි ශක්තිමත් කරන්න ඕන කියලා අපි මෙතනින් ගොඩ යන්නේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලය තිබෙනවා.
ඒ නිසා මම ඇත්තටම කියන්න ඕනේ දේශපාලනයක් කතා කරනවා නෙවෙයි. මට මතකයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කාලේ ජනසවි වැඩසටහන. ඒ ජනසවි වැඩසටහනේදී එතුමා හදලා තිබුණේ වැඩසටහන ලංකාව පුරාම ක්‍රියාත්මක නොවුණත් අපේ තියෙන දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක වුණා. ඒකෙදි තිබුණා ඉතුරු කිරීම. ඒ වගේම අවුරුදු දෙකක් ඇතුළත මේ වැඩසටහන නිමා වෙනවා. ඒ නිමා වෙනකොට ඒ පුජ්‍යලයා ආර්ථික වශයෙන් තවදුරටත් සහනාධාර ගන්න පුජ්‍යලයක් හැටියට නෙමෙයි සමාජයේට ඒ සහනාධාර ගන්න නැති පුජ්‍යලයක් හැටියට නැගී හිටින්න අවශ්‍ය වැඩපිළිවෙළ ඒ ජනසවි වැඩසටහන තුළ තිබුණා. ඊට පස්සේ 94 චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඒක වෙනස් කරලා සමෘද්ධි වැඩසටහන ගෙනාවා. හැබැයි අපි දකිනවා මේ සමෘද්ධි වැඩසටහන දැන් දිගින් දිගටම එද්දී ඒක ඉස්සරහට යන ආකර්ෂණීය වැඩසටහනක් හැටියට යනවා මිසක්ක ඒකෙදි ඒකෙන් අයින් වෙලා දුප්පත්කමෙන් අයින් වෙලා එතනින් එලියට ගන්න වැඩපිළිවෙලක් නෙමෙයි සමෘද්ධි වැඩසටහන තිබුණේ. මම දැක්ක විදිහට සමෘද්ධි වැඩසටහන තිබුණේ දිගින් දිගටම මේ වැඩසටහනට බද්ධ කරගන්න වැඩසටහනක්. මොකද සමුද්‍රි ලාභී පවුල් වලට වෙන වෙන හිමිකම් ගණනාවක් දීලා තිබුණා.
ඒ නිසා
දුප්පත්කම ගැන කතා කරද්දී තව එක කාරණයක් මම මතක් කරනවා. අපි කාගවත් අවධානයට යොමු නොවෙච්ච කාරණාවක්. දැන් අපේ රටේ මධ්‍යම පන්තිය විශේෂයෙන් රාජ්‍ය රැකියාවල නිරතලා ඉන්න අය අපේ ඇමතිතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට වැඩ කරපු නිසා ඔබතුමා දන්නවා. දැන් ඔබතුමාගේම හිතවතුන් කියනවා ඇති මේ වෙනකොට මට කිව්වා එක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් එතුමාට ලැබෙන මුදල පඩිය මේ වෙනකොට නිවසට ණයක් කරන් තියෙනවා, වාහනේට ලෝන් එකක් දාලා තියෙනවා. දැන් එතුමාට ඉතුරු වෙන්නේ රුපියල් 5500යි කියලා ළමයි දෙන්නෙක් ඉන්නවා. දැන් මෙවැනි තත්ත්වයේ ඉන්න අය දුප්පත් බවටපත් වෙලා දැන් කියාගන්න විදියක් නැහැ. ඒක තමයි ඇත්ත. අද අපේ රටේ එහෙම ගොඩක් කණ්ඩායමක් ඉන්නවා, රජයේ රැකියාවල ඉන්න විශාල පිරිසක්. මම එක උදාහරණයක් ගත්තේ. දේශ අද දුප්පත්කම වෙනත් ආකාරයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ওই කියන සහනාධාර කණ්ඩායමට අමතරව හොඳට ජීවත් වෙච්ච කණ්ඩායමකටත් අද මේ ආර්ථිකත්වයක ජීවත් වෙන්න බැරි තරකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ කියලා මතක් කරමින් ඔබතුමියට බොහොම ස්තුතියි මට වෙලාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි.